තවත් මේ ප්‍රඥා මොලේ සහ හදවත අතර සම්බන්ධතාවය මොකක්ද කියලා මේ තවත් විස්තරයක් අහන්න. හදවත ඇසුරු කරගෙන තමයි යම්කිසි සත්වයකට මූලික හිත හටගන්නේ. හිත හටගන්නවා කියලා කියන්නේ යම්කිසි විවිධාකාර දැනීම් සහිතව හිතක් පහළ වීමේ හේතුකාරකය හදවත ඇසුරු කරගෙන වස්තු රූපයක් ඇසුරු කරගෙනයි හටගන්නේ. නමුත් අපිට දැනෙන්නේ ඒක ඔළුවේ හටගත්තා වගේ. ස්නායු පද්ධතියක් තියෙන ඔළුවේ මොලේ කියලා මොලේ හටගත්තා කියලා තමයි විද්‍යාව දකින්නේ. ලෝක විද්‍යාවේ නවීන විද්‍යාව කියන්නේ ඒක මොලේ හට ගන්නවා කියලා. ඒවල හදවතේ හට ගන්නවා කියන්නේ දැනගන්නේ හේතු නෑ ඒගොල්ලන්. ඒ දත්තේ නෑ. දැන් අපි මොනවට හරි බය වුණොත් එහෙම ඉස්සෙල්ලා බලපානවා නම් දැනින්නේ කොහරද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. මගේ පපුව හොස් ගාලා ගියා කියලා. කවුරු මගේ ඔළුව හොස් ගාලා ගියා කියන මහල තියෙනවා. බය වෙච්ච වෙලාවකේම කම්පැනික් වෙච්ච වෙලාවකේම මගේ ඔළුව හොස් ගාලා ගියා කියන්නේ නැහැ කවුරුවත්. මගේ පපුව හොස් ගාලා ගියා. ඒ තමයි කියන්නේ විශේෂයෙන්. ඊට වඩා මොනවා හරි තමන්ට මහා පාළුවක් වුණා කියලා මගේ යටිවල දෙවිලා ගියා කියන. දාගෙන ගියා වගේ දැවුණා කියන. ඒත් මොලේ හත් වුණා කියලා කියන්නේ නැහැ. හැබැයි කල්පනා කරන්න පටන් ගත්තාම පස්සේ ඒ වගේ ලාව කියනවා. මගේ ඔළුවත් එක්කලා කැක්කුවා මේ වහන වල බලනකොට කියලා. ඒ වීනේ ඊළඟට අවස්ථාව. ඒ හිත හට ගන්න තැනක් තියෙනවා. එතන ගැස්මක් හට ගන්නවා අනුකූල ක්‍රියාවලිය. හදවත ඇසුරු කරගෙන හිත හට ගන්නවා කියන්නේ හිතකට මුලක් තියෙනවා වස්තු රූපේ. වස්තු රූපයේ මුල් ක්‍රේ තමයි ඊටක සිද්ධ වෙන්නේ. ඒ වස්තු රූපයකට ඇසකන දිවනාසී ශාරීරිය කියන ඉන්ද්‍රිය පහකින් වටේට යම්කිසි විදියක වස්තු රූපයට අවශ්‍ය ප්‍රසාද රූප පහක් පිහිටනවා. මේක අති සියුම් ක්‍රමවේදයක්. අපි මේ මස්ලේ සහිත කය ඇසුරු කරගෙන තියෙනවා කර්මජකය චිත්තජකය කිය කය දෙක. මොහතා පාස අයිපී ගහන්න මොහතා කැන්ඩි ඉස්සෙල හටගත්ත කර්මජ රූපයි චිත්තජ රූපයි කියන ඒවා ඍතු විපර්යාසයට වාජනය වෙනවා. ඍතු පරිවර්තනයටපත් වෙනවා. මේ ඍතු විපර්යාසයට වාජනය වෙච්ච දැන් පටන් ඒකතු වෙන එකතු වෙන ඔක්කොම සාමාන්‍යව සාමාන්‍යවට පිළිලා පිළිතර ලං වෙලා හිටිනවා. ඒවට කියනවා ඍතුජකය නැහෙන ඍතුජ රූප කිය. ඒවා සාමාන්‍යදී ලං වෙලා පිළිතර නම් විතරක් විපරීත දෙයක් ලං වෙලා පිළිතරන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. ලෝකේම ස්වභාවය ඕකයි. අජීවී වස්තුවක් වුණාට අජීවී වස්තු යම්කිසි බලයකට අවිලා ක්‍රියාත්මක වුණොත් ඒක සමානත්වයේ සමාන වන්නා රූපය සමාන රූපයන් හා සම්බන්ධ වෙනවා. ගඟක් ගලාගෙන ගිහිල්ලා පතර පිටාර පාර අඩි වෙලා පස්සේ වැහැලා ගියාට පස්සේ ගිහින් බැලුවාම වැලි කන්දක් පේනවා එකතු වෙලා. බලනවා වැලි කන්ද මිහිලා තියෙන්නේ බොරළුයි ලොකු ගල් කැටයි හීන් වැලි කලවමේද කියලා. බලගුවාම නෑනේ කළු පාට හීනීම වැල්ලක වැත්ත. ඊළඟ මට්ටමේ මධ්‍යම වැල්ල ඊළඟට. ඊට වඩා රළු පාට රළු වැල්ල ඊළඟට. කවොක් වැල්ල නේ බොරොල් කැට වාගේ තියෙන වැල්ල ඊළඟට. ගල් කැට මේලියක් ඊළඟට. ඔය ක්‍රමයේ තමයි අර හටගත පස් කන්ද වැලි කන්ද පිහිටලා තියෙන්නේ. ප්‍රමාණිකූලු. අර හීනි කළු වැල්ලට හීනි කළු වැලි සමානයි. ඒ දෙක එකතුලා ඊළඟ හිටිනවා. මධ්‍යම මට්ටමේ වැලට මධ්‍යම වැලි සමාන නිසා ඒවා එක පැත්තක හිටිනවා. සමානත්වයට සමානත්වයේ ආකර්ෂණය හැටි. මෙන්න මෙයාගේ යම් දෙනක උත්වේද රූප පරම්පරාවක් අර කර්මජ කයින් චිත්තජ කයින් නිකුත් කළා නම් ඒ කර්මජ කයේ ආකෘතියේ චිත්තජ කයේ ආකෘතියේ තමයි අර උත්වේද රූප පරම්පරාව රැඳිලා හිටින්නේ. ඒතර මාස්ලේ කයක් හැදෙනවා හරි ගණී භාවන කයක් හැදෙනකොට කර්ම චිත්ත දෙකෙන් හටගන්න සූක්ෂම කයට වඩා ගණී භාවන කයක් හැදෙනකොට ඔන්නේ උතුජ රූපයෙන් හටගන්න කයක් හැදිලා ඔබට කියනවා ත්‍රිජ කය උතුජ කය. කර්ම කය චිත්ත කය උතුජ කය කියන ඒ තුනේ හැදෙනවා ඔබට ත්‍රිජ කය. බ්‍රහ්මයා ඉන්නේ ඕකේ. බ්‍රහ්මයා ආහාරයක් ගන්නෙ නැහැ. බාහිර වන්නා සතර මහා භූතයන්ගෙන් හටගත් ආහාරයක් නොගන්න නිසා ඔය චිත්ත ප්‍රීතියෙන් හටගන්න චිත්තද රූප නිසා ඔය කර්ම චිත්ත දෙකත් උතු විපර්යාසයෙන් වාජන වීමෙන් ඒව එකතු වෙලා හටගත්ත ඊ මට්ටමේ සියුම් ගණී භාවන කයක් හැදෙනවා එක්තරා මට්ටම අති සියුම් ඒ. වාතේ වාගේ ඒ වගේ ඉතාල සියුම් ස්වභාවයේ රූප කලාපයන්ගේ කයක් හැදෙනවා. ඒ බ්‍රහ්මයකයි ත්‍රිජ කය කියන්නේ ඒකයි. ගන්ධබ්බයා ඉන්නේ කොහොමයි මුලද? යාත මේ ලෝකේ ගඳ සුවඳ මට්ටමේ ඉඳලා හිටා මොන හරි ඛණ්ඩ දෙයක් අහුනොත් ඒ සියුක්ෂම කයින් යමක් ගිල ගන්න පුළුවන් නම් ඒ જાතිය ඒකට ආහාර වෙනවා. හැබැයි කොච්චර සියුම් කියව සතර මහා භූතයන්ට අයිති ඒවා. ලෝකෙ මේ බාහිර තියෙන ආහාර. ඒවා අරගෙන ඒවා ප්‍රත්‍ය කරගෙන ඒකෙන් කය හටගත්තාම මොකද වෙනවා චතුජකාය. ඒ චතුජකාය කියන එකට පත් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඔන්න චතුජකාය කියන එකත් ආහාරජ කයක්. දෙවියන්ට තියෙන්නේ තන්නේම කයක්. ගඳ සුවඳ මට්ටමට ආවා. ගන්ධබ්බියත් ගඳ සුවඳ මට්ටමට ආවා. ඒ මට්ටමේ රූප කලාභයන්ගේ තමයි ගන්ධබ්බය හැදිලා තියෙන්නේ. ගන්ධබ්බා වක්කාන්ති වෙනති කියලා මෙයා යනවා ඔක්කාන්ති වශයෙන් බඩකට. ඔක්කාන්ති වෙන්නේ යම් කිසි ක්‍රමවේදයක් කර්ම ශක්තියෙන් හැදෙනවා. අන්නේ ගන්ධබ්බය ඇතෙන්ට එනකොට ගන්ධබ්බයට පුළුවන් අර සූක්ෂම ශරීර නිසා චිත්ත ස්වභාවිත අනුව මේක ලොකු වෙනවා පුංචි වෙනවා අති කුඩා වෙනවා ඊළාට අර වැඩිපුර තිබ්බ රූප කලාප ඈත් වෙලා ගිහිල්ලා හැබැයි ඕකේ තියෙනවා අර කර්මජ කය සම්බන්ධයෙන් ඉතාම සූක්ෂම කොටසක් වත්තු රූපයේ කියන ඔන්නේ වත්තු රූපය කියන එකේ මට්ටමල පුංචි වෙනවා ඒක අතිසියුම් පරමාණු ඉතාම කුඩා කළ හැකි එහෙම කුඩා කළා තමයි මව්පිය දෙන්නේගේ සංවාසයේදී මව්ගේ ගැබ ගැළපෙනවා නම් ඒ දරු ගැබක් වශයෙන් හට ගැනීමට ඔන්නේ සූක්ෂම ගන්ධබ්බය ගිහිලකම් ඉතාම සුළු ඉඩක් ඇති. යාද හිඳගෙන ගර්භයේ පිහිලා ගන්න. ගර්භයේ ගියට පස්සේ කර්ම ශක්තියට සම්බන්ධ වෙලා ඒක අනුකූල වන්නා වූ ආකර්ෂණ වෙනවා. අර සුක්‍රාණු ලිම්බාණු ආදී වශයෙන් මව්පිය දෙන්නගේ සංවාසයකදී දරුවෙක් හැදෙන්න අවශ්‍ය කරන ශෛලියක් හැදෙන්න අවශ්‍ය කරනදී එතන පටන් ගෙන අර ශක්තියෙන් තමයි ඒක පාලනය කරන්නේ හැදගස්සන්නේ ඔක්කොම. ඒ කර්මජකය ආකෘතිය තමයි ඊට පස්සේ මස්ලියේ කයක් වශයෙන් ආරම්භ වෙලා හැදෙන්නේ. ඒක තමයි ක්‍රමී. ඒ කර්මජකය තිබිච්ච ඉන්ද්‍රියන් තමයි මස්ලියේ කයෙන් හටගන්නේ. ඊට පස්සේ කර්මජකයේ තියෙනවා යම්කිසි ක්‍රම රටාවක්. ඇහැකින් අරගත්ත යමක් ඇත්නම් ඒ කර්මජකයේ ඇහැකින් ඒක අති සූක්ෂමයි. හදවතට කර්මජ රැහන් තියෙනවා. කර්මයේ ජනිත වෙච්ච රැහන්. අර සම්බන්ධය ගෙනියන්න සංඥා ගෙනියන්න ඒ තුල. ශබ්ද සංඥා ගෙනියන්න කර්මජ කයේ ඉඳලා කණේ ඉඳලා. මේ කර්ම චිත්තේ ඉතු කියන තුනේ හටගත්ත සියුම් කයි. කර්මජ රැහන් පිහිටනවා. කර්මජ කය තමයි පළවෙනි ආකෘතිය. ඊට අනුකූල තමයි ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒව ඇහැට පේනව නෙවෙයි අති සියුම්. අන්නේ සියුම් ක්‍රියාවලියත් තුලින් හටගත් අර වාසිය. හදවතට ආපු අදහසක් ඒ ඉන්ද්‍රියට ගෙනියන්න ඒ ඉන්ද්‍රියෙන් ගත්ත අරමුණ පරිවර්තනය කරලා සූක්ෂම කරලා හදවතට දෙන්න ඇති වෙන ක්‍රමවේදයක් තියෙනවා. ඔන්නේ ක්‍රමවේදය තමයි ක්‍රමක්‍රමයෙන් සිද්ධ වෙන්නේ ශාරීරික ඉන්ද්‍රිය පද්ධතිය. අදහසක් ඇඟට අරමුණක් එනකොට ඇහැට හෝ කනට එනකොට දැන් කනට ශබ්ද අරමුණක් ආවයි කියලා කියන්නේ වාත කම්පනය. වාත කම්පනය නෙමෙයි හිතට දැනෙන. වාත කම්පනී කම්පනී වෙන්නේ කණි කන් අඩි. කන් අඩියේ නම් ස්නායු පද්ධතියක් තියෙනවා. ඒ ස්නායු පද්ධතිය එකින් එකට සියුම්. ඒ ශබ්දයට දරාගෙන ශබ්දයට අනුව කම්පනී වෙන ස්නායු පද්ධතිය ඊට වඩා සියුම් කම්පන තරංගයක් නිපදවනවා. ඒ කම්පන තරංගයේ ඊට වඩා සියුම් ඉන්ද්‍රියක් කරා නැහැනම් මොළයට ගිහිල්ලා මොළේ හැමයි තමයි ඉන්ද්‍රියට ගෙනියන්නේ. ඔහම ගිහිල්ලා මොළේ එකේ කොටසෙන් කොටසට මේක තව තව අති සියුම් කම්පන තරංගයක් බවට පත් කරනවා. මෙහෙම කළා අන්තිමට එතන ඉඳලා හදවතට යන මාධ්‍යයක් හැදෙනවා වස්තු රූපයෙන් වදින්න. ඒකට යනකොට බොහෝම සියුම්. අර කන්ට වදින හුලම් පාර වායකක් නෙමෙයි. වස්තු රූපයෙන් දැනෙන අති සියුම් එකක්. අන්න එතෙන්ටපත් කරලා තමයි වස්තු රූපයේ සංඥාව අති මොහොතකින් දෙන්නේ. ඒතර තමයි ඔන්න සද්දයක් ඇහෙනවා කියලා දැනගන්න හිත. ඊට පස්සේ හිතෙන් ආපහු එකක් දෙනවා නම් දෙන්නේ ඒ ක්‍රමයට ආපහු යන්නේ. සාමන් දීගෙන යනවා නම් ඒ වගේම ඉච්ඡානුගපේසි කියලා ක්‍රියාත්මක කරනවා ගත අදහතර අනු. අතපය ක්‍රියාත්මක කරනවා. ඔළුව ක්‍රියාත්මක කරනවා. ඇස කන ආදී ක්‍රියාත්මක කරනවා. ඒවට යම් යම් ක්‍රියාවලියක් ඇති කරන්නේ. ඒකට පුංචි සංඥාවක් දෙනවා එක්තරා මාධ්‍යයක. ඒක තමයි චිරණ මාධ්‍යයෙන් දෙන කර්මජ ස්නායු පද්ධතිය. ඒකෙන් දුන්නාට පස්සේ නැවත වාරයක් ඒක ගණී භාවන කිරණක් බවට පත් ගණී භාවන ශක්තිය භාවන පත් කළා වුණේ. ගණී භාවන වූ මස්ලී වැනි දෙයක් නැත්නම් යම් කිසි ඉන්ද්‍රියන් ඇට ඇට විදුළු ආදී වශයෙන් තියෙන භෞතික වන්නාව කය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කෙන දෙන්න ක්‍රමානුකූලව ගේන්න ඕනේ. අන්නේ ගේන එක කොටසෙන් කොටස ගණී භාවන ශක්තියක් බවට පත් කරන්න වැඩ පිළිලා මොලේ තියෙන මාධ්‍ය තුනේ වෙනවා. හදවතින් එවන එක තමයි මොලේ මාධ්‍ය කරන ওই ගණී භාවන වන්නාව ක්‍රියාවලියක් ඇති කරන ශක්තියක් නිපදවන්නේ. ඒ හදවත ඇසුරු කරගත් ඒ නිසා තමයි හදවත ඇසුරු කරගත් දෙන්න පහරක් වැදිනොත් එහෙම ඔය බයිපාස් ඇත්කම් වැඩියෙන් කරනකොට ඔය විලාවේ තමයි අර ගන්ධබ්බිය අහපෙන්නේ. ඒ රට තමයි මනෝමය කයකින් සූක්ෂම කයකින් පිට වෙලා යනවා දෙහිලා තියෙන්නේ. මොලේ වැඩ කිව්වොත් හදවතට ප්‍රශ්නයක් නැත්නම් ඒ විලාදි හැමදේ ඇවිල්න්නේ. ඔක්කොම දැකලා තියෙන ශරීරයෙන් අහක් වෙලා ගිය ගමන් පිළිබඳ ඔක්කොම මරණාසන්න අත්දැකීම් කියලා දන්නේ ඔක්කොම දැකලා තියෙන්නේ හදවත් සත්කම් වලදී. මොලේ සත්කම් වල දැකගෙන ගෙන හදා වෙන්නේ. මොකද වෙන්නේ හදවතේ තමයි ඇතුල තියෙන සූක්ෂම ශාරීරිකට අවශ්‍ය මධ්‍යස්ථානයේ තියෙන්නේ. එතන වහර වැදුනොත් එහෙම තමයි. සුද්ධියලයන් අර සූක්ෂම කායිකත් ඉවත් වෙලා ගිහිල්ලා අර සංඥා මාධ්‍ය වෙහිල යනවා. එහෙම ක්‍රමයක් ඇති වෙන්නේ. මේක තමයි කිව්වේ මොලේ සහ හදවතට සම්බන්ධතාවය තියෙන්නේ. ඔන්නේ ක්‍රම මාධ්‍යයක් තියෙනවා හැදිලා ඉන්නේ. දැන් ගුවන් විදුලි තරංගයක් රූපවාහිනී තරංගයක් වශයෙන් ওই જાතිකක් විකාශනාගාරයක කුරුණකින් නිකුත් කරනවා. ඒක දිහා ඔය කුරුණ දිහා කොච්චර බලා හිටියත් එක රූපයක්වත් යනවා පේන්නේ නැහැ. රූපවාහිනී විකාශනාගාර කුරුණක් තියෙනවා නම් රූපවාහිනී තරංග නිකුත් කරන එක. ඔය කුරුණ දිහා ඇහැරගෙන උදේන රෑනිකන් රෑලියෙන්ක බලා හිටියත් එක රූපයක්වත් එතන යනවා දකින්නේ. හැබැයි ඕකේ පිට කරු යම් දී ශක්තියක් හැතැක්ම සිය ගානක් හරි ඈතට ගිහිල්ලා ඒක ලබා ගැනීමට අවශ්‍ය විදියට සකස් කරපු තවත් යන්ත්‍රයක් තියෙනවා රූපවාහිනී යන්ත්‍රය කියලා. ඒකට ඇතුල් වෙන්නේ අර අතිසියුම් තරංගයක්. ඒක රූපයක් නෙමෙයි. ඊට පස්සේ ඒක ඇතුලේ යම් ශක්ති විශේෂයක් එකින් එකට ගණීවානින වර්ධනය කරලා කරලා ඇහැට දර්ශනය කරන්න පුළුවන් විදියට රූප රාමුවක් හදන්න අවශ්‍ය ශක්ති විශේෂයක් ගොඩනගනවා. ඊ අවශ්‍ය කරන පරිසරයට ඒක දැම්මලපත් අර රූපවාහිනී තිරයට නැන්නම් අර ඇතුලේ තියෙන යම්කිසි රසායනයක් ගාපු තිරයක ඒ කිරණ වදින හැදුවට පස්සේ එතන ආලෝක වෙලා ඒ තුලින් පේන්න පටන් ගන්නවා අපිට ඕන කර බලපු රූපේ. ඒක නිපදෙන්නේ එතන. ඊට පස්සේ යම්කිසි විදියකට අපි ඔක තව ක්‍රමයක් තියෙනවා. ඒක ආපහු ගන්නකොට මොනවා හරි බාහිර දෙයක් අපි රූපවාහිනී ගත කරනවා කියනවා. පටිගත කරගන්නවා. ඒ විලන් රූපවාහිනී කැමරාවකට ඒ සියුම් එක අරගෙන ආයතනයක් කර තරංගයක් වල ගණී භාවිතපත් කරලා ඒක යම් එකකින් තැන්පත් කරගන්නවා. රූප තැන්පත් උන්නේ ඒක. ඇතුලෙන් පිටට ගිහින් දෙන එකයි පිටින් ඇතුලට ගන්න එකයි ක්‍රමවේදයක් තියෙනවා. මේක ඉතින් අදත් වෙයි විද්‍යාව හදලා තියෙන්නේ ඒකමයි. විද්‍යාව ඔක හැදුවෙත් අපේ ක්‍රියාදාමයේ යම් කිසි දෙයක ක්‍රියාතිවිච් එකක් අපි අටුවා කතා හොරගම් කරගෙන ගියාට පස්සේ ওই මාධ්‍ය හුණා. ඒ මාධ්‍ය නම් තමයි රූපවාහිනී දීපදවා කියන්නේ ඒකුණගේ පඬිතකමක් නෙවෙයි. නමුත් එයා කොහොමරහ ගුවන් විදුලි යන්ත්‍රය ඉපදලා තියෙන්නේ ඔය ක්‍රමයේ මුල ඔතනින් පටන් ගන්න. ඔය අප ඔය විග්‍රහ වෙලා තිබුණා කනට ශබ්දයක් එන හැටි ඒක ගිහිලා තැන්පත් වෙන හැටි තැන්පත් වෙන ආකාරය කොහොමද? ඉතින් මොලේ තැන්පත් වෙනවා කියලා අපිට පේනවා. ඒ මාධ්‍යයෙන් ගිහිලා කොහේ හරි තැන්පත් වෙන ක්‍රම රටා මොකද්ද කියලා බෙන්ඩ ක්‍රමවේදයක් අරන් තමයි ඒ මාධ්‍ය ක්‍රමෙන් හදගුවා තමයි අදත් ඒ පටිගත කිරීම තැටිගත කිරීම ආදී දේවල් වලදී යම් කිසි ශබ්ද කොම්පියුටර්වල හදලා ඔය මූල පටන් ගත්ත එකේ මූල ධර්මය ඔතනයි තියෙන්නේ. ඒවා කලින් කාලේ අපි ගත්තේ නේද? අපි ගණන් ගත්තේ නේද? අපි පුස්කල පොත් ඒ කාලේ තිබිච්ච විස්කි බෝතලයකට එහෙම නැත්නම් අපි මොනවා හරි මත් කෑල්ලකට මිනිස්සු විසි කළා. ඔය මිනිස්සු ඔගේ වටිනාකම දන්නවා ගෙනිහිල්ලා තියාගෙන පුස්තකාල වල තියාගෙන ඒවට කාටවත් යන්න දෙන්නේ නැහැ. ඉතින් ඔය වැඩි තියාගෙන මොකද කරන්නේ? කෞතුකාගාර වල අති විශේෂ වටිනා වස්තු අතින් ඔක්කොම පරීක්ෂා කළා. ඔය මොනවද කියා තියෙන්නේ? මොනවද ගන්නලා හරියක් තියෙන්නේ? බලාව බලාව එංගලන්තේ එහෙම ඔය තමයි ගිහිල්ලා තියාගෙන ඔය හොරින් පරීක්ෂණ කරලා මෙයන් ගන්න දින හරිය ගත්තා. ඔය අනර මේක අපි ලෞකික වැඩ මොනවද ගන්න පුළුවන්? මේ න්‍යාය ධර්ම තියෙනවා හරියට. ওই න්‍යාය ධර්ම මුල් කරගෙන ගත්තේ වෙයි විවිධාකාර වැඩ කරනවා. ඒ අපේ දිවිච්ච දැනීම තමයි මෙහෙ දිවිච්ච ඒවැය ගත්ත දැනීම තමයි ඔය පුස්කොල පොත්ත සඳහන් කරුවා තිබිලා අද ගිහිල්ලා හිමින් සාහති ගත වෙන්නේ ඔය පැත්තට බලන් යන්නවත් විමාසන්නවත් කිසි කෙනෙකුට අයිතියක් නැහැ. ක්‍රම වේදයක් තියෙනවා විදිය. ඒ අන්නේ වගේ තියෙන මොලේ සහ හදවත කියන්නේ හිත පහළන වතු රූපිය හදවත ඇසුරු කරගෙන පවතින. ඒ වස්තු රූපිය වටා තියෙනවා වස්තු රූපියේ කම්පනයක් ඇතිකරන අවශ්‍ය කරන ප්‍රසාද රූප පහ. ඒක කර්ම ශක්තියේ මූලිය කියන්නේ සත්‍යයාගේ පැවැත්ම ක්‍රියාත්මකයේ හැදිලා තියෙන ධර්මතාවය එකක නියමයක්. අපි ඇහෙන් රූපයක් බලනකොට ඒ රූප සංඥාවට අනුකූලව ගිහිල්ලා චක්ක ප්‍රසාද රූපිය කියන එක වතාවක් කම්පා වෙන එක දර්ශන ස්පර්ශ මාත්‍රයකට. ඒ කම්පා වෙනකොටම ඒකට ආසන්නව තිබෙනා වූ වස්තු රූපියට ඒ කම්පනය වදිනවා. ඒක වදිනකොට වතු රූපිය 17 වතාවක් හෙල්ලෙනවා. වතු රූපිය තියෙන්නේ මනෝද්වාරයේ ගිහිලි. මනෝලෝකය හා සම්බන්ධයි. මනෝලෝකයේ පණිවිඩ දෙන්නේ වතු රූපිය. වතු රූපිය හෙල්ලුණොත් තමයි ස්පර්ශ ඒකකේ ගන්න ඒකේ දැයි. දැනීම ඒකකේ පහළ වෙන්නේ එතකොට. වතු රූපිය අකම්පියෝ තියෙනවා එකම දැනීමක්වත් නැහැ. අන වතු රූපියට දර්ශන මාධ්‍යතුරින් යමක් දුන්නොත් ඒ අනුකූලව වතු රූපිය කම්පණය වෙනවා. ඒ දාහත්තතා කම්පණය එනකන් අනික්වා ගන්නේ නැහැ ඒකට. ඒක ඉඳ තියෙන ඉතරයි. ඔව ඍණ චිත්තක්ෂණ 17ක් එකපාරක් ස්පර්ශ වුණාම එහෙන් ගත රූපයක් චිත්තක්ෂණ 17ක චිත්ත විවිධිය ගිහින් තමයි ඔකම ක්‍රියාත්මක වෙන්නේ කියලා ක්‍රම වෙන්නේ. ඒක හරිය ගැඹුරුයි. එහෙම ක්‍රමයකින් තමයි චිත්ත විවිධි හටගන්නේ. ඊට පස්සේ කනට එන ශබ්දයන්ගේ ඒකින් අර පුංචිකක් කියලා සෝතත් ඒකින් තියෙනවා සෝත ප්‍රසාද රූපී කියලා එකක්. ඒක අතර හදවත තව පැත්තකින් ලඟ වෙලා තියෙන එක. අර හදවත නිශ්චල වෙච්ච වෙලාවක ඒකෙන් බහරක් වදිනවා ඒක. එයා කියන්නේ චිත්තක්ෂණ 17 ගියන වත්ති වතු රූපයේ නිශ්චලව තියෙන මොහොතක තමයි ඒකින් එනවොත් එකක් આવත් ඒක ඊළඟ වදිනවා. ඒක වදිනවා මායි 17 තතාවක් ඊට වඩා ටික හයියෙන් කම්පා වේ. වාර 17යි. ඒ කම්පා වේ නිස්පර්ශ දැනන ආකාරය තමයි සද්ද දැනෙනවා කියන්නේ. ඊට වඩා ගන්ධේ ඊට වඩා ගණිකවල තියෙන එකක් ප්‍රසාද රූපේ. ඒක ඊට වඩා ටිකක් තදින් වදිනවා. වතු රූපයේ 17 තතාවක් ඊට වඩා ටිකක් තදින් කම්පා වෙනවා. ඒතර තමයි ඒක දැනෙන්නේ තමයි ගන්ධේ දැනෙනවා කියන මට්ටමේ දැනීම. ඊටත් තරහ ටිකක් වැඩි එකක් තියෙනවා තදවල එක. අර වතු රූපයේ ඒක වැදිනාම ඊට වඩා හයියෙන් කම්පා වෙනවා වාර 17යි. ඒ තමයි කම්පැනි එකක නියමයි. 17 කම්පැනි ඊට වඩා හයියෙන් කම්පා වෙනවා ඒකට අපි දැනෙන්නේ රස දැනෙනවා කියලා. ඊටතර ගණීවා ටිකක් වදිනවා කයෙන් වදින ස්පර්ශයෙන්. ඒකේ කල්පනා කරන ලොකුම එක වදින්. ඒක වදිනාම ඒකෙන් වේගෙන් කම්පා වෙනවා නමුත් වාර 17යි. ඒක තමයි නියමයි. කම්පන නියමයි. වතු රූපයේ කම්පන නියමයි 17 වාරය. ඔක ලෝත්‍රා බුද්ධාසන දකින්න විතර කාටවත් දකින්න බැහැ. හැබැයි අනික් අයත් නෛත්‍ය විද්‍යාඥය දකිනවා. පිටතල වලින් හද භාණ්ඩයකට මෙන්න මේ කම්පන නියමයේ මෙච්චරයි කියලා ගානක් තියෙනවා. ඒක වතා කරනවා 300 ගානක්. රිදීවල තියෙනවා ගානක්. එහෙම කම්පන නියමයක් තියෙනවා කියන්නේ. ඒ ද්‍රව්‍ය වත්වල යමකින් වැඩිලා කම්පණය වුණොත් වාර කීයක් කම්පණය වෙනවද එක පාරක් වැදුනහම ඒක නියමයක් ඒක විද්‍යාව හොයලා තියෙන එක. නමුත් ওই විද්‍යාවේ හොයන්න බැරි දකින්න හිතන්න බැරි දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ 17 වතාවක කම්පණය වෙන චිත්ත අර වතු රූපයේ ස්වභාවය ගැන චිත්ත විද්‍යාවක් හැදෙන හැටි. මේක අති සියුම් දෙයක් ওই විද්‍යාව දන්නකොට තමයි දකින්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ විද්‍යාව මේ ඉතිසරලා දැකලා තිබුණාද කම්පණ නියමයි දැකරන චිත්තක්ෂණ හදවතේ වතු රූපයේ කම්පන නියම ගන්න පෙන්නලා තියෙනවා. ශරීර සාඳුර ඒක නේද විග්‍රහ කරලා දීලා තියෙන්නේ. මහා ගැඹුරු දෙයක් නේ මෙච්චර පොඩි දැනීමක්ද මේ පෙන්නලා තියෙන්නේ මේ කොහොමද සෝක්ෂම දෙයක් දැකලා තියෙන්නේ කියලා. ওই විද්‍යාවත් එක දන්න කෙනාට ඕක සංසන්දනය කියලා බැලිය හැකියි. අනික කිරෝක තේරෙන්නේ නැහැ. ඉතින් මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. දැවි ඝණ්ඨාරයක් අරගෙන ওই ඝණ්ඨාරය කියන වචනේ තියෙනව ගන්න. ඝණ්ඨ කියන්නේ ඝට්ටනේ වෙනවා. ගැටෙනවා. ආරේ කියන්නේ ඒක ක්‍රම රටාව. ගැටෙන ක්‍රම රටාව කියන එක තමයි ඝණ්ඨ ආරේ කියන්නේ. අපි ඔබ දද්දක් ගග ගගහිනා විතර පන්සල් ගිහිලා මොකද මේ ගැහුවේ දන්නේ. මොකද කිව්වේ දන්නේ නැහැ. හැඟෙවේ මොකද දන්නේ නැහැ. ඝණ්ඨ ආරේ ගැහුවා කියලා එනවා. ඝණ්ඨ නේ වෙන ආරයක් තියෙන ක්‍රම රටාවක් තියෙනවා. මේ එදා තිබිච්චේ ඇති වෙන අද එකයි තියෙන්නේ එක ගෙඩියයි. මූලික ඝණ්ඨ ආරේ තිබුණා. ඔය එක වටේ තියෙන කවුමර වදින්න ඇතුලේ එක එක මට්ටමේ ගෙඩි 6 පහක් තිබුණා. ඒ පහ වැදිනකොට එක එකින් එක එක අහලා ඉන්න. අපි අද නිකන් හිතාගම ඝණ්ඨාරේ කියන ඔය වටේ තියෙන අර ඩාං ගාලා වදින හඬේන කැල්ලක් තියෙනවා. අර ස්පීකර් මලවා එක අර වටේ තියෙන ලොකු වල තියෙන කොට. ඕක නම් යකඩණියකින් තට්ටු කරොත් කොහොම වෙනවද? ටින් ගාන සද්දයක් ඇවිල්ලා හැව් දීගෙන යනවා. අපි මේ ඇඟිල්ලක් විතර කම්බියක් අරගෙන නැහැ යම් කිසියකට කියලා ගලන් ගැහුවොත් එහෙම. ඊට වැඩි සද්දයක් ඒකෙන් පිට වෙනවා ඒක වදින පාර. ඊට පස්සේ අපි අතක් විතර මට්ටම වල අතකට නැහැ ඊට වඩා ඇඟිල්ලේ බලලා ඇඟිලි දෙකත් විතර තුනක් මට්ටම ලොකු එකක් කරා. ඊ යකටින් ගහනවා. ඊට වඩා වැඩි සද්දයක් එනවා. ඕම ඒකේ දරන්න පුළුවන් සද්දෙකින් ගහනවා මේ අතක් මිට මොන වල ගත්තා වගේ යම් කිසියකට. ඊට වඩා ගැහුවොත් ඒක පුපුරනවා දරන්න බැහැ. ඒක මහා හයියෙන් දාංගාර සද්දයක් එනවා. හැබැයි සද්ද කම්පන කොහොම ගත්තත් හිමි පිළිසෙවුනේ මොකද්ද? එකපාරක් වැඩිනාම කම්පන තරංග ගානේ එකයි. කම්පන තරංග ඒ විතර කවරේට වදිනකොට වැදුනේ 300ක් ගියා නම් එකපාරක් වදිනකොට. අර ඇණින් ගහනකොට ගියේ 300මයි. අර ඇඟිල්ලක් විතරකින් ගහුවා නම් ඒ කියන්නේ හද්දේ වැඩි වේගේ නම් වාර 300මයි. කම්පන වාර 300යි. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මේ වගේ තමයි අපේ හදවතේ වස්තු රූපයේට එක එක මට්ටමේ ওই චක්ක ප්‍රහාද රූපේ රළා ගණකමයි සෝත ප්‍රහාද රූපේ. ඒකේ වැදිනොත් ඊට වඩා හයියෙන් වදිනවා. කම්පන වාරේ වේගයේ බලයේ වැඩි. ඔන්නේ අඩුවේ කේන්දර වැඩි කර පස්වතාවක් යන හරිය තමයි ඔන්න රූපයක් දැනෙනවා, ඔන්න සද්දයක් ගැන දැනෙනවා, ඔන්න ගන්ධයක් ගැන දැනෙනවා, ඔන්න රසයක් ගැන දැනෙනවා, ඔන්න ස්පර්ශයක් ගැන දැනෙනවා කියලා නිගමනය කරන හිත පහළ වෙන හේතුව. අපි දන්නේ නැහැ මොකද මේ ක්‍රමවේදී කියලා. ඔන්න ඔහොම ක්‍රමවේදයක් තියෙනවා. ලෝකයේ වදින දෙයක් ස්පර්ශ කරලා හිටන් ඒකෙ තිබෙන්නා වූ ඒකේ තියෙන ස්වභාවීය භුක්ති විඳින ක්‍රම රටාව. ස්පර්ශයක් නැත්නම් වේදනාවක් නැහැ. වේදනාවක් නැත්නම් භුක්තියක් නැහැ. භුක්තියක් නැත්නම් ලෝකයක් නැහැ. වේදනාව ආස්වාදයේ තියෙන නිසා, වේදනාව ස්පර්ශයෙන් මිසක් නිකන් හට ගන්න නැති නිසා ස්පර්ශයේ බලාපොරොත්තු වෙනවා. ස්පර්ශය නිකන් හට ගන්න නැහැ. ඒකට ගැටෙන්න ඕනේ ආයතනයක්, බාහිර ආයතනයක් සමග. ඇහැක් රූපයක්, කනක් ශබ්දයක්, නාසයක් ගන්ධයක් ආදී වශයෙන් ගැටෙන්න ඕනේ. ඒ වගේ ස්පර්ශයක් ආවද නම් ආයතන හයක්, බාහිර ආයතන හයක් සමග ගැටීම බලාපොරොත්තු වෙනවා. එන ඇසක් කන දිවක් නාසය ශරීරයක් බලාපොරොත්තු වෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා ඒවට වදින දේ බලාපොරොත්තු වෙනවා. සලායතන බලාපොරොත්තු වෙනවා. ඉතින් සලායතන බලාපොරොත්තු වෙනවා නම් ඒක ගොඩ නැගෙන ක්‍රමවේදී බලාපොරොත්තු වෙනවා. සකස් වෙන හැටි. මොකද මේ වේදනා භුක්තිය ලබා ගැනීමත් ලෝකෙ ගොඩ නගා ගන්න මනස බලාපොරොත්තු ඇති කරගන්න හැටි. අපිට වෙන්නේ අති සියුම් නිසා. එතකොට ඒක හදා ගන්නකොට ඒ නාම රූප ගොඩ නැගෙන ක්‍රමයක් නැහැ නිකන්. හිතක් හද ගන්න ඕනේ ඒ જાතිය හටගත්තා නම් හොඳයි නිකිය. ඉතින් ඒ හිත බලාපොරොත්තු වෙනවා. ඒක කියන විඥානයක් නිසා නාම රූප වුණා විඥානයක් බලාපොරොත්තු වෙන්න ඕනේ. විඥාන නිකන් ගොඩ නැගෙන්නේ නැහැ. හිතලා කියලා කරලාම ඒ සත්‍යෙ ගොඩ විඥාන ගොඩ නැගෙන්නේ. ඉතින් හිතන්න කියන්නේ කරන්න බලාපොරොත්තු වෙනවා. හිතන්න කියන්නේ කරන්න බලාපොරොත්තු වෙන්නේ මනස නිගමනයක් කරගන්නවා. මෙහෙම ඇතුළත් තියෙනවා නම් කොච්චර හොඳද. ඒක කොහොමද ගොඩ නගන්නේ? ආරම්භයේ වටිනාදී කියන දෘෂ්ටියට බැහැලා තමයි මනස ඉන්නේ අවිද්‍යා දෘෂ්ටිය. ඒක ගොඩ නගා ගන්න හිතන කියන කරන වැඩ පිළිවෙලට වහින්න ඕන කියලා පටන් ගන්නවා. සංඛාර ගොඩ නගනවා. ඒතොර තමයි ඒ හිත බලවත් වෙලා ගොඩ නැගෙන්නේ. බලවත් හිතකින් තමයි ශක්තිය පිට කරන්නේ ඊට වඩා. ඒකට කියනවා විඥානය පහළ කරා විද්‍යාව. ඒතොර තමයි නාම රූපයන්ගේ හේවත් ලෝක ධර්ම සාවේ තුල රූපයන්ගේ සහ නම්මිතාවකින් ක්‍රියාත්මක කියන පටන් ගන්නවා. නාම රූප ක්‍රියාත්මක තමයි අසකන දිවනාසි ටික හැටගන්නේ ඔක්කොම ඉන්ද්‍රියය හැටගන්නේ. ඒ ඉන්ද්‍රියය හැටගතරවත් තමයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කිනියවට ස්පර්ශ වෙනකොට තමයි දැනීම පහළ වෙලා හිටන් දැනීම භුක්තිය ලබා ගන්න. ඒක තමයි සත්‍යයේ හැදෙන්නේ හේතුව. ක්‍රම වේදී. අති සියුම් ක්‍රම. මේ මෙහෙම දෙයක් හැදෙනකොට මේ මොළයේ කියන එක අවශ්‍ය වෙන්නේ මොකද? ඒ ක්‍රම වේදීට අවශ්‍ය කරන්නා වූ සංඥා. ගණීභාවන සංඥා සූක්ෂම කරන්නා. සූක්ෂම සංඥා ගණීභාවන කරලා බාහිර ලෝකයට ක්‍රියාත්මක කරන්නා. අවශ්‍ය කරන මාධ්‍යය තියෙනවා. මාධ්‍යයට කියනවා මොළයේ කියලා. ඉතින් හිත කියන එක මොළේ නෑ, මොළේ මාධ්‍යය. මාධ්‍ය කියන්නේ තමයි සූක්ෂම අදහසක්, හිතවිල්ල. කතාවක් බලපත් කරලා පිට කරන්නේ. ඉතලා හිතරිනා සූක්ෂම හැඟීම. ඒ හැඟීම මාධ්‍ය තුළින් බලවත් කරලා හිටන් කටේ ස්නායු පද්ධතිය තුළින් කටේ තිබෙන්නා වූ තොල් පොටවල් දිව හොල්ලන්න, තොල් හොල්වන්න, අවශ්‍ය කරන කතාවේ පදවලට හැඩ ගැහෙන විදිහට ශබ්ද කරන විදිහට හදන්න, කට හැඩ ගහන්න, ශක්ති විශේෂයක් නිකුත් කරන එකම ඔබ වර්ධනය කරනවා. ඒ වර්ධනය කරන එක මොළේට එවලා මොළේ ස්නායු පද්ධතියෙන් සිද්ධ කරන්නේ. ස්නායු පද්ධතිය හැමෙරෙම කරන්නේ ඔන්න ඒ ක්‍රියාවලිය. හිතවිලි හට ගන්නව නෙවෙයි, සියුම්ව හදවතින් ගලක් දෙන හිතවිල්ල ගණී භාවන දියක් බවට පත් කරලා ක්‍රියාවක් බවට පත් කරන්නේ ක්‍රියාත්මක වෙන හැටි. ඊට පස්සේ ක්‍රියා කරපු දියක් අති සූක්ෂම සංඥා මාත්‍රියක් බවට පත් කරලා සංඥා ස්කන්ධීට වේදනා ස්කන්ධීට ගැප් කරලා තියෙන අති සූක්ෂමයේ හද නැහැ. ඒ ටික සිද්ධ කරන්නේ ඔය මොලේ මාධ්‍ය කරගෙන. ඒක හරි ගැඹුරු තැනක්. ඒක වාර්ගිකව තේරෙන්නේ නැහැ.